মামাল পাশু সোহন কোতে দুঃখ গিয়া লিয়ানু মেনে দুঃখ গিয়া লিয়ানু মেনে দুঃখ গিয়া লিয়ানু মেনে
আপকে মাতৃভূমি শ্রীলঙ্কা দ্বীপে রান সরেন একালু করপু අනිපිපවණීය රන්ස්වරය සදහටම නිහඬ වුණා. 20 වෙනි සියවසේහි ශ්‍රී ලංකාවේ බිහි වූ අසිරිමත් ගාන්ධර්වයා බවට පත්වුණු ආචාර්ය පණ්ඩිත් WT අමරදේවයන් මේ කෙවිල ගිය සෙනසුරාදා 5 වෙනිදා සමස්ත ජාතියෙන්ම සමුගෙන ගියේ සියලු දෙනාගේම නෙතට කඳුලක් එක් කරමින්. අපි නැවතත් අවස්ථාවක් කරගන්නවා මේක ඔබ පසුව වැඩසටහනට සම්බන්ධ වුණා නම් මතක් කරන්න. පසුගිය සිකුරාදා ආචාර්ය පණ්ඩිත් WG අමරදේවයන් අභාවප්‍රාප්ත වූ දිනට පසු දිනම අපි සූදානම් වෙලා හිටියා මේ සම්බන්ධව වන මතකාවර්ජන වැඩසටහනක් ඔබ වෙත ගෙන එන්නට. මා කලින් වැඩසටහන ආරම්භයේදී සඳහන් කළා වගේ SBS ගොඩනැගිලි පරිශ්‍රයේ ඇති වුණේ හදිසි තත්ත්වයේ හේතුවෙන් අපට වැඩසටහන අතරමඟ නතර කරන්නට සිදු වුණා. එනිසා අද අපි පසුගිය සෙනසුරාදා පණ්ඩිත් WG අමරදේවයන් සදහටම දැයින් සමුගෙන ගිය ඒ අවමංගල්‍ය උත්සවයේ අවස්ථාවන් කිහිපයකුත් එකතු කරගෙනම එතුමන්ගේ මතකාවර්ජනයට අද දවසේදී සූදානම්. මා කැමති ඇත්තටම එම අවමංගල්‍ය උත්සව අවස්ථාවේදී මහාචාර්ය සුනිල් ආර්යරත්නයන් සමස්ත ජාතියටම එකතු කරපු ඒ සුවිශේෂී වූ පණිවිඩයෙන් මේ මතකාවර්ජනය ආරම්භ කරන්නට.
මාර්ටින් වික්‍රමසිංහ සාහිත්‍යයේ සිංහල ලකුණු සොයා ගියා. සරච්චන්ද්‍ර නාට්‍යයේ සිංහල ලකුණු සොයා ගියා. ජෙෆ්රි බාවා ගෘහ නිර්මාණ ශිල්පයේ සිංහල ලකුණු සොයා ගියා. අමරදේවයන් සංගීතයේ සිංහල ලකුණු සොයා ගියා. අමරදේවයන්ගෙන් අනතුරුව සිංහල සංගීත ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වූ සෑම සංගීතඥයෙක්ම අඩුවැඩි වශයෙන් අනුගමනය කරන්ට යෙදුනේ එතුමාගේ සංගීත මාර්ගය. ඒ නිසා අද සංගීත ක්ෂේත්‍රයේ ප්‍රශස්ත නිර්මාණකරණයක යෙදෙන සෑම සංගීතකරුවෙක්ම එතුමාගේ දූදරු මුණුබුරු නැත්නම් මී මුණුබුරු. ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් මෙලව පහළවෙන්ට පෙර ඉපදී මිය ගිය උදවිය ගැන අපට දුකයි. ඒ වගේම තවම නූපන් අය ගැනත් අපට දුකයි. ඒකට හේතුව ඔවුන්ට අමරදේවයන්ගේ දර්ශන මාත්‍රයවත් දැක ගන්නට නොලැබීම නිසා.
ඇත්තටම මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සඳහන් කරපු ආකාරයට අපි වාසනාව ලද්දෝ වෙමු. එතුමන්ගේ රන්ස්වරය විඳින්නට එතුමන්ගේ සංගීත නාද රටාවන් වලින් පරිපූර්ණ වුණු ගීතවල මිහිර විඳින්නට අපි වාසනාවන්ත වුණා. නොවැම්බර් 3 වෙනිදා හදිසියේ ඇති වුණු හෘදයාබාධයක් හේතුවෙන් ආචාර්ය පණ්ඩිත් WG අමරදේවයන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කරනු ලැබුවා. ඉන් අනතුරුව එතුමන් සදහටම නෙත් පියාගත්තා. එතුමන්ගේ අභාවය වෙනුවෙන් වුණු ඒ සියලූම අවමංගල්‍ය කටයුතු රාජ්‍ය කෞරව සහිතව කොළඹ ටොරින්ටන් නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වුණේ මේ ගෙවිගිය සෙනසුරාදා 5 වෙනිදා. ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමරදේවයන් නමින් ආරම්භ කරන්නට සූදානම් වන එක්තරා ව්‍යාපෘතියක් පිළිබඳව මේ ආකාරයෙන් රටවාසීන්ට හෙළිකර සිටියා.
අමරදේවයන් ජාතිය අවදි කළ මහා යුග පුරුෂේ. ඔහුට සමකල හැකි කලාකරුවෙක් මේ යුගය තුල නොමැති බව අවිවාදාත්මකයි. මේ රටේ ජනතාව තුල අමරදේවයන් පූජනීය වස්තුවක් විදියටයි සලකන්නේ කියා මට කියන්නට පුළුවන්. එතුමාගේ දැක්ම ඉදිරියට ගෙන යාමට අපි බලාපොරොත්තු වෙනවා අමරදේව කේන්ද්‍රයක් ජාතික මධ්‍යස්ථානයක් පිහිටවන්නට. අමරදේව ශ්‍රීමදානන් නිවන් දකින්නට පෙර නැවතත් අපේ මව්බිමේ ඉපදේවා කියා ප්‍රාර්ථනා කරමින් මගේ ගුණකතනය අවසන් කරනවා.
ආමංගල්‍ය උළෙලට සම්බන්ධ වුණු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් තමන්ගේ සංගීත ගුරුවරයා විදියට ආචාර්ය අමරදේවයන් පිළිබඳව මතකය අවදි කළේ මේ ආකාරයෙන්.
රාජකීය ප්‍රාථමික විද්‍යාලයේදී මමයි දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීමයි අනුර බණ්ඩාරනායක මන්ත්‍රීමයි සංගීතයේ ඉගෙන ගන්නට එතුමා ළඟට ගියා. ඇත්ත වශයෙන්ම එතුමාගේ ජීවිතයේ අසාර්ථක අවස්ථාවක් තමයි අපි 3 දෙනාට සංගීතය උගන්වන්න ගත්ත අවස්ථාව. ඒත් එතුමාගෙන් සිංහල සංගීතයේ මූලික කාරණා ගැන මට නම් දැනුම ලබාගත්තා. WD අමරදේවයන්ව මම සලකන්නේ ඉදහස් ලංකාවේ සිංහල කලාව බිහිකරන්න ඉදිරිපත් වුණ පතාක යෝධයෙක් හැටියට. අපිට ජාතික වස්තුවක් එතුමා අපිට නැති වුණා. එතුමාට නිවන් සැප ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
මල ඉරබසිනා සැන්දෑයාමි ඔබගෙන් සමුගන්නම්.
අපි ඇත්තටම මේ කතා බහට සම්බන්ධ කරගන්නට ගිය සිකුරාදත් බලාපොරොත්තුවෙන් හිටියා. පණ්ඩිත් අමරදේවයන් පිළිබඳව සංගීත දිවියේ එතුමා ගමන් කරපු ඒ අසිරිමත් මාර්ගයේ මං සලකුණු පිළිබඳව පළවෙනි වතාවට ග්‍රන්ථයකට කරුණු ඒකරාශී කරමින් අමරදේව මහා ගාන්ධර්ව විබුදයානෝ යන නමින් එතුමන්ගේ චරිතාපදානය ග්‍රන්ථකරණයට ලක් කරපු කලාවිචාරක කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමාව පිළිබඳව කථිකාචාර්ය ආචාර්ය නුවන් නෑනචිත් මහතාව. නුවන් ආයිබෝවන්.
ආයිබෝවන්.
ඔව්, ඇත්තටම අපි කොයි කාටත් අපේ අනාගත දිවිය උදෙසා මූල බීජ ඇති කරන බාල කාලයක් තියෙනවා. ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ටත් මෙවැනි වූ බාල කාලයක් තිබුණා අනාගත සංගීත දිවියට තෝතැන්නක් වෙන. මම කැමති එතරින් මේ මතකා වර්ජනය ආරම්භ කරන්නට.
ඔව්, ඇත්තටම සමස්ත ලාංකිකයන් වගේම ලොව විවිධ රටවල් වල සිටින අපේ ජනතාව සංවේගයට පාත්‍ර වෙලා ඉන්න වෙලාවක් මේක. අමරදේවයන් පිළිබඳව කතා කරද්දී ඇත්තටම එතුමාගේ කුඩා කාලයේදීම තමයි එතුමා සංගීතය පිළිබඳව උනන්දු ඇති වුණේ. ඉතින් ඇත්තටම කලාකරුවෙක්ට සහජ වාසනා ගුණේ තියෙන්නට ඕනේ. ඉතින් ඒ එක්කම එතුමාට හැකි වුණා එතුමාගේ පියා බඩු කාර්මිකයෙක්. ඉතින් වයලින් අලුත් වැඩියා කිරීම, නිෂ්පාදනය කිරීම ආදී කටයුතු වලත් නිරත වුණා. ඉතින් මව හරහා ගීත පිළිබඳව උනන්දුවක් එතුමාට ඇති වෙනවා. ඔහුගේ අයියා චාල්ස් පෙරේරා ඒ වන විටත් සංගීතය හදාරමින් හිටියා. ඉතින් ඇත්තටම අයියාගේ ආභාසයත් ඔහුට ලැබෙනවා. කෙසේ හෝ ඔහු ඉතාමත්ම වාසනාවන්ත පුද්ගලයෙක්. මන්ද මෙරට බිහිවුණු විශිෂ්ට කලාකරුවන්ගේ ඇසුර එතුමාට ලැබෙනවා. තාම කුඩාවදියේදී විශේෂයෙන්ම කුමාරතුංග මුනිදාසයන්, ඒ වගේම මදක් තරුණ අවදියට පත් වෙනකොට චිත්‍රසේන, ප්‍රේමකුමාරි පිටවල, ශේෂා පලිහක්කාර, ඒ වගේම ආනන්ද සමරකෝන්, සුනිල් සාන්ත, මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර, මෙවැනි ශ්‍රේෂ්ඨ කලාකරුවන්ගේ ඇසුර නිසා එතුමාට එක්තරාතකට ඇසූ පිරූ තැන් නැති බහුශ්‍රුත පුද්ගලෙක් වෙන්නට හැකියාව ලැබෙනවා කලා ක්ෂේත්‍රයට යොමු වෙන කාලෙම. මේ මට පෞද්ගලිකව බලපාන කාරණයක් මේ වෙලාවේ මම කියන්න කැමති. මම ඒ කෘතියත් සඳහන් කරලා තිබෙනවා. එතුමා මුල්වරට සම්මානයට ඇගීමට පාත්‍ර වෙන්නේ ගායනයෙන් සහ වාදනයෙන් මගේ පොඩි සීයා ADJ මාතුපාලයන් ආරම්භ කරපු කලා සංවිධානය හරහා තමයි ඉස්සල්ලාම එතුමා තෑගි දිනලා එතුමාගේ නම අපට අසන්නට ලැබෙන්නේ 40 දශකයේ මුල. ඊට පසුව ගෞස් මාස්ටර් මොහමඩ් ගෞස් කියන ශ්‍රේෂ්ඨ සංගීතවේදියාගේ ගුරුහරුකම් එතුමාට ලැබෙනවා. ඒ හරහා තමයි එතුමා සරල ගීත ගායනයට යොමු වෙන්නෙත්. ගෞස් මාස්ටර්ගේම ගීතයක් රසයි කිරි නෑ දියරු කියලා ශ්‍රීමති වෙත්තසිංහ සමග ගායනා කළේ. ගෞස් මාස්ටර් හරහාම සිනමා ක්ෂේත්‍රයටත් යොමු වෙන්නට එතුමාට හැකි වෙනවා. අශෝකමාලා චිත්‍රපටයේ සහාය සංගීත අධ්‍යක්ෂණින් වගේම ගීත ගායනයෙන් සහ තාපසිකයෙකු ලෙස රංගනයෙන්. ඉතින් ගෞස් මාස්ටර් තමයි එතුමා තමන්ගේ සංගීත ගුරුවරයා හැටියට නිරන්තරයෙන් සඳහන් කළේ. එයින් පසුව තමයි එතුමාගේ හැකියාවන් අර උගත් පිරිස අතර මතු වෙලා ඒ අයගේ උනන්දුව මත විශේෂයෙන්ම WD ඇල්බර්ට් පෙරේරා කියන නම බටහිර නමක් ඒ නිසා ඇල්බර්ට් කියන නම වෙනස් කළා. අමරදේව යන නම තැබුවේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්. ඒ නම ප්‍රචලිත කරේ ලංකාදීප පුවත්පත හරහා මහා පත්‍ර කලාවේදී DB ධනපාල සූරීන්. ඉතින් මේ අයගේ උනන්දු කිරීම මත අරමුදලක් රැස් කළා එතුමාව වැඩිදුර සංගීත අධ්‍යාපනය සඳහා භාරතයට යවුවා. ඉතින් භාත්කණ්ඩේ සංගීත විද්‍යාපීඨයේදී විශේෂයෙන්ම රතන් ජංකර්, ඒ වගේම විෂ්ණු ගෝවින් ජෝග් වැනි ශ්‍රේෂ්ඨ සංගීතවේදීන්ගේ ගුරුහරුකම් යටතේ එතුමා 56 වෙනකොට ගායනයට සහ වාදනයට ඉතා උසස් ලෙස විශාරද උපාධිය ලබාගෙන ඊට පසුව එතුමා ලංකාවට එනවා.
ඔව්, දැන් එතුමන් ඉන්දියාවට ගිහිල්ලා භාත්කණ්ඩ සරසවිය හරහා ලබාගත්තේ සංගීත ඥානය ඉන් අනතුරුව ලංකාවට අරගෙන ඇවිල්ලා ලංකාවේදී ඔහු වෙනමම ආකාරයක ලංකාවට ආවේනික සංගීත ශෛලියක් නිර්මාණය කරනවා. මේ කර්තව්‍යයේදී සුවිශේෂී සංදිස්ථාන ඔබට මතක් කරන්න පුළුවන්ද නුවන්?
ඔව්, ඇත්තටම දැන් එතුමා පිවිසෙනකොට එතුමාට තිබුණු අභියෝගය තමයි විශේෂයෙන්ම ඊට පෙර හිටි ආනන්ද සමරකෝන් සූරීන් දේශීය සංගීත සම්ප්‍රදායක් සඳහා තදා බැලීම් කරමින් සිටියා. ඉතින් ඔහු වංග සංගීත සම්ප්‍රදායය උපයෝගී කරගෙන තිබුණේ ජනගීය සමග. නමුත් සමරකෝන් සූරීන් අකාලේ මිය යනවා මැදිවියේදී. ඉතින් සුනිල් ශාන්තයන් උත්සාහ කරනවා බටහිර සංගීත සම්ප්‍රදාය සහ දේශීය සංගීතය ඉහළ නංවන්නට. ඉතින් එතුමත් උකටලී වෙලා ගුවන් විදුලියෙන් ඈත් වෙලා ඉන්න කාලේ තනිකරම අමරදේවයන්ගේ පිට තමයි මේ වගකීම පැවරෙන්නේ දේශීය සංගීත සම්ප්‍රදායක් බිහි කරමින් තියෙන්නේ. එතනදී එතුමා උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතයේ මහා සම්ප්‍රදාය හැටියටත් දේශීය ජනගීතය ජනගී සම්ප්‍රදාය චූල සම්ප්‍රදාය හැටියටත් අරගෙන එතුමා කියනවා අපට දේශීය සංගීත ආරක් ගොඩනගන්නට පුළුවන් මේ දෙක මැනවින් මිශ්‍ර කළා කියලා. ඉතින් ඒ මතය එතුමා අවසාන මොහොත දක්වාම හිටියා. මුළුමනින්ම දේශීය ජනගී ආශ්‍රයෙන් මේ කරන්නට බැහැ කියන කාරණේ එතුමා අවබෝධ කරගත්තා. මොකද යම් යම් සීමා තිබෙනවා අපේ ජන ගායනාවල ස්වර පරාසයේ සීමා තියෙනවා. ඒ නිසා එතුමා බොහොම ස්ථාවරව හිටියේ අර මම කී ආකාරයට මහා සම්ප්‍රදායෙන් චූල සම්ප්‍රදාය පෝෂණය කරන්න ඕනේ කියන කාරණේ. ඒක වරදකුත් නැහැ. මොකද ඉන්දියාවෙන් තමයි අපිට බොහෝ දේ ලැබුණේ. ඉතින් එතුමා නිර්භයව ඒ මතවාදය තුල පිහිටගෙන ඉඳලා සරල ගීතය, ගුවන් විදුලි සරල ගීතය හරහා විශේෂයෙන් එතුමාට ලැබුණා ඉතා විශිෂ්ට ගීත රචකයෝ. ප්‍රධාන කීප දෙනෙක් සඳහන් කළ යුතුයි. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, මහගමසේකර, මඩවලෙස් රත්නායක, ඩෝල්ටන් නල්විස්, විමල් අබේසුන්දර, අරිසෙන් අහුබුදු. මේ හය දෙනා හරි විශේෂයි. මොකද එතුමාගේ මුල් පරේෂණ ගීතය පිළිබඳව කරපු පරේෂණවල සිටියේ මේ ගීත රචකයා. ඊට පසු කාලීන පරම්පරාවත් සමගත් එතුමා කටයුතු කළා. එතනදී සරල ගීතය පමණක් නෙවෙයි මුද්‍රා නාට්‍ය, වේදිකා නාට්‍ය, සිනමාව, පසු කාලීනව ටෙලි නාට්‍ය, මේ හැම මාධ්‍යයකටම විසිරුණු පැතුරුණු ප්‍රතිභාවක් එතුමාට දායාද කරන්න හැකි වුණා. ඉතින් අත් වශයෙන්ම මට හිතෙනවා අර මහාචාර්ය සුනිල් ආරියරත්නයන් වරක් සඳහන් කළා විජය රජ්ජුරුව ලංකාවට ආපු තැන ඉඳලා මේ දක්වා ගෙවුණු කාලවකවානුවලදී අපට හම්බෙච්ච මහා ගාන්ධර්ව අමරදේවයන් කියලා. ඇත්තට මේක කියද්දි මට හිතෙනවා මොකද අතීතයේත් අපිට සංගීතවේදීන් ගැන අහන්නට ලැබෙන්නේ. අපි දන්නවා පද්‍ය රචකයෝ අපිට ඉන්නවා, ගද්‍ය රචකයෝ අපිට ඉන්නවා, සාහිත්‍ය ශාස්ත්‍රයේ වැනි අය හිටියට අපිට නාමිකව මහා ගාන්ධර්වේ කමු වෙන්නේ නැහැ විජය රජුරණී කාලේ ඉඳලා අද වෙනකල් ගත්තාම. ඉතින් එහෙම බැලුවාම අපි හරි වාග්යවන්තයි. එතුමාගේ කාලයේදී අපි අපිටත් එතුමා ඇසුරු කරන්නට සහ එතුමා පිළිබඳව ඇගීමක් කරන්නට හැකියවීම ගැන මම හිතන්නේ අපි හැමෝම වාග්යවන්තයි කියලා දිලුච්චි.
ආදර හැඟුම් ආදර හැඟුම් නුපුරු මට නුපුරුදුයි ඒ හැඟුම්.
මේ ඔබ අහගෙන ඉන්නේ පණ්ඩිත අමරදේවයන්ගේ අසිරිමත් ප්‍රේමණීය ගීතාතරින් වඩාත් ආශ්චර්යවත් ප්‍රේමණීය ගීතයක් කිව්වොත් වඩාත් නෙවරදි. ප්‍රේමේ සිතිවිලි ඔහුගේම සප්තස්වරයේ නිර්මාණය වුණු සංගීතය හරහා අපි දහස් වාරයක් විඳින්නට ඇති. ප්‍රේමය කියන සංකල්පයත් මේ කාලයේදී ඩිජිටල් කරණයට ලක් වෙලා තියෙන කාලයක, ගෝලීයකරණයට ලක් වෙලා තියෙන කාලයක ප්‍රේමය කියන සංකල්පයත් මහා පළල් සංකීර්ණ තත්වයකට පත්වෙමින් යන කාලයක මීට වසර 50කට විතර කලින් එක්තරා ගැහණියකගේ හදවත තුළ පණ්ඩිත අමරදේවයන් වෙනුවෙන් වන ප්‍රේමේ අංකුර බීජ හටගත් ආකාරය හරිම අවිහිංසකයි. පණ්ඩිත අමරදේවයන් සදහටම දැයින් සමුගන්නා මොහොතේදී එතුමන්ගේ ආදරණීය බිරිඳ විමලා අමරදේව මහත්මිය 50 වසරකට අධික වුණු තමන්ගේ විවාහ ජීවිතයේ මතක අවදි කරමින් අමරදේවයන් පිළිබඳව වුණු ප්‍රේමේ අංකුරය තමන්ගේ හදවත තුළ හටගත් ආකාරයත්, එහිදී තමන්ගේ හිත තුළ ජනිත වුණු අවිහිංසක වූ සිතවිලිත් මේ ආකාරයෙන් හෙළිදරව් කළා.
මම අවුරුදු 13 තමයි සරල ගී වැඩසටහන මම ඇහැව්වා. ශාන්ත මේරයම් දැන් මන් දවසක් හිතනවා මේ වගේ කෙනෙකුට අනේ මට පුළුවන් නම් එතුමාගේ රෙදි හොදලා උයලා තියලා මට යන්න ඇත්තා. දිව්‍යන් වහන්සේ මට බාර දුන්නා. ඒ ඇත්ත වශයෙන්ම ගාන්ධාර ලෝකේ ආපු හොඳම දායක වෙන්න එතුමා රැක බලා ගන්න පුළුවන් උනේ සුවච හීකරු නිහතමානී කෙනෙක් නිසා.
වඩායි සිතුවිලි මේ මඟුරේ බින්දේ ඉවසිලි.
නුවන් ඔබ අපේ SBS සිංහල වැඩසටහනට අමුතෙක් නෙමෙයි. හැම සිකුරාද දවසකම ඔබ සිංහල සිනමා වංශකතාවේ තත්විත් දිගහරිනා පරිච්ඡේදයෙන් පරිච්ඡේදය. මේ වෙනකොට අපි අවස්ථා කීපයකදීම ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ සංගීත නිමැවුම් ඇතුළත් වුණු චිත්‍රපටි සහ ඔහුගේ දුර්ලභ ගණයේ රංගපෑම් පවා කතා බහ කරලා තියෙනවා. මම කැමතියි මේ අවස්ථාවේදීත් එතුමන්ගෙන් සිංහල සිනමාවට සිදුවුණු මෙහෙය පිළිබඳවත් මතකයේ ටිකක් අවදි කරන්න.
ඔව්, ඇත්ත වශයෙන්ම දැන් එතුමා තමයි දේශීය චිත්‍රපට සංගීතය කියන්නේ කෙබඳු කලාවක්ද කියන එක ඉස්සෙල්ලම පෙන්වා දුන්නු කෙනා. දැන් 1962 රන්මුතු දුව චිත්‍රපටයෙන් එතුමා චිත්‍රපට සංගීතයට අවතීර්ණ වෙන්නේ. ඉතින් එතනදී ප්‍රථම වරට දැන් ඊට කලින් චිත්‍රපට සංගීතය කියලා බොහෝ දෙනා හිතන් හිටියේ ගීත නිර්මාණ සංගීතය කියලා. ගීත අධ්‍යක්ෂක කියලා තමයි සංගීත අධ්‍යක්ෂවරයා හැදින්වුවේ සමහර චිත්‍රපටවල. ගීත නිර්මාණය කිරීම එකක් තමයි, ඒක ප්‍රධාන කාරණාවක් තමයි. නමුත් ඊට ඔබෙන් මේ විශ්වභාෂිත සංගීතය තේමාව කොයි ආකාරයටද හකුලවල ඉදිරිපත් කරන්න කියන තේමා සංගීතයක් මුලින්ම නිර්මාණය කරන්නේ අමරදේවයන් රන්මුතු දුව චිත්‍රපටයේ. ඊළඟට ගම්පෙරළිය චිත්‍රපටයේ එතුමා තනිකරම ගීත නැති සංගීතයක් නිර්මාණය කරන. ඒ චිත්‍රපටේ කිසිදු ගීතයක් නැහැ, මුළුමනින්ම තියෙන තේමා සංගීතයක් සහ පසුබිම් සංගීතයක්. ඉතින් එතකොට සිනමා සංගීතය යනු මෙහෙම පරිපූර්ණ එහෙත් සංගීතයේ ව්‍යවහාරික මට්ටමින් උපයෝගී වෙන මාධ්‍යයක් කියන එක ඉස්සලම පෙන්වා දුන්නේ අමරදේවයන්. ඉතින් ඒ මග තමයි ආචාර්ය ප්‍රේමසිරි කේමදාසේනුත් ඊට පස්සේ වඩාත් ඉදිරියට ගියේ. විශේෂයෙන්ම අමරදේවයන්ගේ සන්ධිස්ථාන තමයි දෙලොවක් අතර රන්සලු, තුම්මං හන්දිය වැනි චිත්‍රපට විශේෂයෙන් සඳහන් කළ හැකි එතුමාගේ විශිෂ්ට සංගීත භාවිතාවක් සිනමාවේ හමු වෙච්ච චිත්‍රපට හැටියට. හැබැයි වෙනම පසුබිම් ගායනා හැටියටත් තව ඇත්ත වශයෙන්ම නිදර්ශන ගණනාවක් තියෙනවා. මම හිතන්නේ ඒවා කියන්න අවශ්‍ය නැති තරම්, එතරම්ම එතුමාව නොදන්නා පිරිස් නැති තරම්. ඉතින් එකම දේ මට යම් සංවේගයක් සමගම එන හැඟීම තමයි, කියන්නේ කනගාටුදායක හැඟීම තමයි ඉදිරි පරපුර කෙතරම් දුරට මේ අමරදේවයන් කියවයිද කියන එක. දැන් මම මේ වසර 3ක පරේක්ෂණයක් කරලා එතුමාගේ ජීවතුන් අතර ඉඳද්දිම එතුමාගේ දෝතට පිරිනමන්නට මට හැකිවීම මම තාම භාග්‍යයක් කොට සලකනවා. ඒ ඉතුරු කළේ එතුමාගේ සංගීත ඥානය පරේක්ෂණාත්මකව අනාගත පරම්පරාවට. ඒ ඉතුරු කළත් මා තුළ තිබෙන කිසියම් ආකාරයක සැකයක් තිබෙනවා මේ ඉදිරි පරම්පරාව කෙතරම් මේ මහා කලාකරුවන්ව ඒ කලාකරුවන්ව දැනේවිද කියන කාරණය පිළිබඳව මට යම් කිසි කනගාටුවක් සහ පසුතැවිල්ලක් තියෙනවා. දැන් මෙතුමාගේ වියෝවත් එක්ක, මොකද අපි දැන් වෙනත් රටවල ඔබ දන්නවා දිල්ලුක්ෂ ඉන්දියාවෙත් මේ වැනි ශ්‍රේෂ්ඨ කලාකරුවෝ හිටියා. ඉතින් එතුමන්ලා මිය ගියාට පස්සේ ඒ පාරේ යන පරම්පරාවක් පේන්න ඉන්නවා ඒ රට. ඒ කියන්නේ මෙයාත් ඒත් කනගාටු වෙනවා තමයි මේ මහා ශිල්පියෙක් අපිට අහිමි වුණා කියලා. නමුත් ඒ මග යන ශිල්පීන් තවත් ඉන්නවා කියලා හිතේ සැනසීමක් ඒ අයට තියෙනවා. නමුත් කනගාටුවට කාරණේ තමයි මේ මහා කලාකරුවෝ ගියාට පස්සේ මේ රික්තයන් පුරවන්නට කොපමණ පුද්ගලයන් අපට, කලාකරුවන් අපට හොයාගන්නට පුළුවන්ද කියන කාරණේ හිතද්දි ඉතින් මට හිතෙනවා සෑහෙන කාලාන්තරයකට මේ හිටස පුරවන්නට බැරි වෙයි කියලා.
නුවන් මං ඇත්තටම දැන් ඔබත් කලින් කෙටි මතක් කිරීමක් කළා. මං ටිකක් වැඩිපුර ඔබෙන් කරුණු විමසා දැනගන්නට කැමතියි. දැන් ඔබ තමයි පළවෙනි පුද්ගලයා ශ්‍රී ලංකාවේ එදා මෙදාතුර අපිට හිටපු ඒ මහා ගාන්ධර්වයා පිළිබඳව ඔබ අමරදේව මහා ගාන්ධර්ව විබුදයානෝ නමින් පාඨකයන්ට තිළිණ කරා. ඇත්තටම මේ තොරතුරු ඔබ ඒකරාශී කළ එක ග්‍රන්ථකරණයට ලක්කලේ නැත්තම් මේ තොරතුරු අදටත් අනාගත පරපුරට හොයාගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ කර්තව්‍යයේදී ඔබට අමරදේවයන් සමග එකට එකතුව සාකච්ඡා කරමින් මේ අත්දැකීම් බෙදා හදා ගන්නට අවකාශ ලැබුණා. ඔබට පුළුවන්ද සුවිශේෂී වූ සංදිස්ථාන කීපයක් අපිට මතක් කරන්න?
ඔව්, ඇත්තටම මේ දැන් අමරදේවයන් සමග මම දින දෙකක් තමයි ඇත්තටම අපි සංවාදයක් ඇති කරගත්තේ. මොකද සමහර දුර්ලභ දේවල් එතුමාගෙන් මෙතෙක් පුවත්පත්වලට හෝ පොත්පත්වල සඳහන් නොවුණු දුර්ලභ දේ මතු කර ගැනීමේ අවශ්‍යතාවයක් මට තිබුණ නිසා ඒ වෙනකොටත් එතුමාට හොඳ මතක ශක්තියක් සහ ඒ අතීතයේ සිහිපත් කරන්න හැකියාවක් තිබුණාට සමහර ඉඟි මට ප්‍රමාණවත් වුණා. මට බොහෝ දේ හොයාගෙන යන්නට සහ අවසානයේදී ඉතින් එතුමා කිව්වා මේ මමවත් නොදන්නා දේ මේ කෘතිය තුළ තියෙනවා කියලා. ඉතින් ඇත්තට මට සතුටු හිතුනේ එතුමාගේ නොකියවුණු සහ එතුමා කවදාවත් නොසිතූ ආකාරයට එතුමාගේ මෙහෙවර පරේක්ෂණාත්මකව ඊළඟ පරම්පරාවට ඉතුරු කරන්නට පුළුවන් වීම ගැන. ඉතින් අර මට අවශ්‍ය වුණේ එතුමාගේ පෞද්ගලික කාරණා, විශේෂයෙන් එතුමාගේ පෞල් පසුබිම සහ එතුමාගේ අතීතයට අදාළ කාරණා විතරයි. නිර්මාණ පිළිබඳ සියලු දේ මගේ විචාරත් එක්ක මම ගොඩනැගුවේ. ඒක ස්වාධීනව කරපු දෙයක්. මොකද එතුමාව අපි දකින්න ඕන, අපේ කියවීමක් ඒ තුළ තියෙන්න ඕන නිසා මට පුළුවන් වුණා එතුමාගේ සියලු ගීත නාමාවලිය මේ කෘතියට ඇතුළත් කරන්න. ඒකට සෑහෙන පරිශ්‍රමයක් දරන්නට සිදු වුණා, කරුණු නිවැරදි කරගන්නට සහ මේකේ බලාපොරොත්තු ඉතින් අමරදේවයන් ගත් මග යා හැකි පරපුරක් ඇති කරන එක. ඉතින් මන් දන්නේ ඒ කාර්ය දිල්රුක්ෂි කොච්චර දුරට අනාගතයේ සඵල වෙයිද කියන එක. ඒක ඉතින් අනාගත පරම්පරාවට තමයි ඒක බාර.
ඔව්, නමුත් ඔබ තැබූ පියවර ඉතාම අගය කළ යුතු පියවරක්. මොකද ඔබ එදා ඒ අරගත්ත පියවර අඛණ්ඩවම කරගෙන ගියේ නැත්නම් අද වෙනකොට අපි හැමෝටම ලොකු ශෝකයක් ඇති වෙනවා. මේ තියෙන ශෝකය තවදුරටත් වැඩි වර්ධනය වෙනවා. අනේ මෙච්චර අපිට විශාල සේවයක් සංගීත පැත්තෙන්, නිර්මාණකරණයේ පැත්තෙන් සිදු කරපු මේ මහා ගාන්ධර්වයා පිළිබඳ ඉතිහාසයක් අපිට නෑ නේද කියලා.
ඉතින් ඇත්ත වශයෙන්ම දිලුක්ෂ ඔබ වැදගත් කාරණයක් මතු කරේ. දැන් මේක අපේ પરම්පරාවට කලිනුයි කෙරෙන්න ඕනේනේ. දැන් මේක මං හිතන්නේ අම ඔබයි මායයි තේක પરම්පරාවක දැන් අමරදේවයන්ගේ ගීත රසවින්ද මං හිතන්නේ අපි 4වෙනි પરම්පරාව මං
හිතන්නේ. ඔව්.
ඉතින් එතකොට මේ પરම්පරා ගණනාවකින් අති මොකක් හෝ හේතුවක් නිසා මේ යුතුයකම පැහැර හැරිල උනා. ඇත්තටම මේ මම මගේ පොතේ පෙරවදනේ සඳහන් කළා ගොඩාක් විද්වතුන් මේ කාර්යයට උත්සාහ කළා. නමුත් නොඑක් හේතු මත මේ කාර්ය එතුමන්ලට කරන්න බැරුණා. ඇත්තටම මේක දුෂ්කර ක්‍රියාවක් අවංකවම. ඒ දුෂ්කර ක්‍රියාව කරන්න පුළුවන් කෙනෙකුටම විතරයි එතුමාගේ එක්කමා සමග මේ කාර්යභාරය කළ හැකි වෙන. ඉතින් මම මේ දුෂ්කර ක්‍රියාව කළා. ඉතින් ඒකේ ප්‍රතිඵල ඇත්තම එතුමා ඉන්නකොට කරන දේ තමයි වැදගත්. දැන් අපි කොච්චර කතා කරත් මේක අමරදේවන්ට ඇහෙන්නේ නැහැ. දැන් මේ කතා කරන්නේ අනික් පිරිස වෙනුවෙන්. ඉතින් මේ මොහොතේ එතුමාට මං හිතන්නේ මේක යම් ගෞරවයක් මට ලැබෙනවා නම් මම මේක කෙලින්ම පවරන්නේ මගේ પરම්පරාවට තමයි ලොකුම වගකීම තියෙන්නේ ඉස්සරහට මේ සම්ප්‍රදායල් රකින්නවද එහෙමත් නැත්නම් ඉවර කරනවද කියන එක තියෙන්නේ අපේ પરම්පරාවටම තමයි.
ඇත්තට මේක අපි මේ විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණාවක්. මේ අපේ සංස්කෘතික අනන්‍යතාව විවිධ පැත්තෙන් අපි සුරකින්නට උත්සාහ කරනවා. නමුත් ඒවා සංරක්ෂණය වෙනවද කියන කාරණාව සම්බන්ධයෙන් අපි හැමදාමත් අපේ සිංහල සිනමා වංශකතා විශේෂාංගයෙන්ුත් කතා බහ කරන කාරණාවක්. ඔබ කලින් සඳහන් කළා ඔබ දුෂ්කර ක්‍රියාවක් කළේ කියලා. ඇත්තටම ඔබ දුෂ්කර ක්‍රියාවන් කිහිපයක් කළා තියෙනවා. එකක් මේ අමරදේව මහා ගාන්ධර්ව විබුද යනෝ කියන ග්‍රන්ථය පාඨකයාට තිළිණ කිරීම. මේ අපේ මහා ගාන්ධර්වයාගේ සංගීත ඉතිහාසයත් එකතු කරගෙන තව ශ්‍රී ලාංකීය අනිකුත් සංගීත මූලාශ්‍රයනුත් ඒවායේ බිහිවීමත් ඔබ මේ ග්‍රන්ථයට ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම අපි හැම සිකුරාදම කතා බහ කරන සිංහල සිනමා වංශ කතාව නිර්මාණකරණයේදීත් ඔබ විශාල වූ දුෂ්කර ක්‍රියාවක් කරලා තියෙන අපි ඇත්තටම ශ්‍රාවකයන් විදිහට මාධ්‍ය නියුතු මාධ්‍යවේදීන් විදිහටත් අපි ඔබේ කාර්යයෙන් අගය කළ යුතු වෙනවා. ඇත්තටම අපි ස්තුතිවන්ත වෙනවා ඔබට.
ket helarandere dal upadinata hetu vasana deva hetu vasana
sasire vasana turu nivan dakina turu pin keta helarandere tavat ek vatavak ho epida ඔබගේ විශ්මිත සංගීත කලා සංස්කෘතික පෙළහැරේ දීප්තියෙන් අපගේ දේශය නැවත වතාවක් නහවුණු මැන. අභාවප්‍රාප්ත ආචාර්ය පඬිත් අමරදේවයන් වෙනුවෙන් SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රාර්ථනය එයයි. SBS සිංහල ගුවන්විදුලිය ඔබතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කර සිටිනවා.
සසර වසන තුර නිවන් දකින තුර සසර වසන තුර නිවන් දකින කෙත හෙලරන් දෙරනි යලි උපදින්නට හේතු වාසනා ඒවා හේතු වාසනා.
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වෙයි. සිංහල වැඩසටහනට සවන් දීමට ආකාර කිහිපයකින් පුළුවන්. ගුවන්විදුලිය ඩිජිටල් රූපවාහිනියේ 38 වෙනි නාලිකාව, අන්තර්ජාලය හෝ SBS රේඩියෝ ඇප් මගින් සිංහල වැඩසටහනට සවන් දෙන්න පුළුවන්. SBS සිංහල වැඩසටහන. සමස්ත ඕස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය.